ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
එහෙමනම් දැන් අපි වෙලාව වෙන් කරගන්නවා ශ්‍රී ලංකාවේ මේ වෙනකොට උද්ගත වෙලා තියෙන දේශපාලනික වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන්න. අරගල උද්ඝෝෂණ, ජනාධිපති වෙනස්වීම්, අමාත්‍ය මණ්ඩල වෙනස්වීම්, අගමැති වෙනස්වීම් එකී මෙකී නොකී දහසක් දෑ අතරින් මීළඟට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ මොනවද සිද්ධ වන්නේ මේ පිළිබඳව ජාත්‍යන්තරයේ පවා අවධානයෙන් සිටින්නේ. මේ සිදුවීම් දාමය දෙස කල්පනා කරලා බලද්දී මීළඟට සිදුවන්නට යන ප්‍රමුඛතම ක්‍රියාදාමය තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය ස්ථාවර කිරීම, ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. ඉතින් මේ පිළිබඳව වන සාකච්ඡා තමයි පුළුල්ව මේ දවස්වල ලංකාවෙන් අපිට ඇහෙන්නේ. අපි ඒ හා සමගාමීව යන කාරණා සහ ලාංකීය දේශපාලනයේ පසුගිය සතියේ සිදුවුණු සුවිශේෂතා පිළිබඳව කතාබහ කිරීම ආරම්භ කරමු සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමින්. සුපුරුදු ලෙසින් දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන්, සුබෝදෑසනක් මනෝජ්. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යම් යෝජනාවක් කරලා තියෙනවා සියලු පක්ෂවලට. මේ යෝජනාව මොකක්ද? එතකොට මෙහි අන්තර්ගතය මොකක්ද? මොකක්ද දැන් මේ සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ යන්නේ? මොනවද වාර්තා වෙන්නේ?
ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ අවසාන භාගයේත් බොහෝ දේශපාලන පක්ෂ ඉල්ලීම් කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා අපේ දැනට තියෙන ප්‍රශ්නට උත්තර හොයමු කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසිනුත් ඒ සඳහා උත්සාහ කරන බවක් පේන්න තියෙනවා. දැන් ඒ අනුව සියලු පක්ෂ සඳහා ආරාධනා කරලා තියෙනවා ලිඛිතව සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක් වෙන්න කියලා. ජනාධිපතිවරයාත් කිව්වේ මේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න තියෙන හොඳම, එහෙම නැත්නම් එකම ක්‍රියාමාර්ගය සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම කියලා. ඊට පස්සේ තමයි ඔහු ලිඛිතව පක්ෂවලින් ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේ වෙලාවේ රට මූණ දීලා තියෙන ආර්ථික අර්බුදයට සමගාමීව රට ඇතුලේ නිර්මාණය වුණු දේශපාලන හා සමාජීය අරාජිකත්වය යථා තත්ත්වයට පත් කරන්න රජයේ විදිහට වර්තමානයේ ලොකු පරිශ්‍රමයක් දරමින් ඉන්නවා. ඒක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සියලු පක්ෂ එකට එකතු වෙන්න කියන ඉල්ලීම කරලා තිබුණා. මේ වෙනකොටත් අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ඇතුළු කණ්ඩායම් ජනාධිපතිවරට එබඳතන් ආණ්ඩුවට යෝජනා ලබා දීලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරනවා නම් කොහොමද ඒක විය යුත්තේ කියලා. උදාහරණයක් විදිහට කැබිනට් ඇමතිවරු ගාන 30කට සීමාවෙන්න ඕනේ. ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පමණක් ලබා දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඔක්කොම මන්ත්‍රීවරුන් අමාත්‍යංශ සඳහා නියුක්ත කරන්න ඕන. විෂය පිළිබඳව යම් ප්‍රවීණතාවයක් තියෙන විද්වතුන්ගෙන් සමන්විත උපදේශන කමිටුපත් කරන්න ඕනේ. ආණ්ඩුවේ ඉදිරි සැලසුම් සකස් කරද්දි අරගලයේ දිලා ඉන්න තරුණ තරුණියන්ට සහභාගී කරව ගන්න ඕන. ඉදිරි ආණ්ඩු යම් ආකාරයකින් ව්‍යවස්ථාවක් සකස් කරනකොට මේ අරගල කණ්ඩායම් වල යෝජනා ලබා ගන්න ඕනේ. හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරන්න, රටේ තියෙන ආර්ථික අර්බුද පාලනය කරපු උත්මනට පාර්ලිමේන්තුව විසිරුවලා මහමැතිවරණයකට යන්න. මෙන්න මේ වගේ යෝජනා රාශියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ නිවර්තන කණ්ඩායමුත් රජයට යෝජනා කරලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ජනාධිපතිවරයා කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පෙරේද දවසේ ප්‍රකාශයට පත් කරා. එතකොට දැන් තොරතුරු වාර්තා වෙනවා ඉදිරියේදී 30කින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන්න, රාජ්‍ය මැතිවරු 40 දෙනෙකුත් පත් කරන්න සූදානම් වෙනවා කියලා අර යෝජනා කරා වගේ. ඔවුන්ට තියෙන්නේ මන්ත්‍රී වැත්තුප විතරයි, එක වාහනයයි දෙන්නේ. මේ වගේ යම් ආකාරයකින් අර පහසුකම් සහිතව වැඩ කරන්න, එහෙම නැත්නම් වැඩිපුර දීමනා ලබා දෙන ක්‍රමවේදයකින් ඈත් වෙන්න සූදානම් වෙලා තියෙනවා. ඒත් එක්කම 2025 වෙනකන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේ නැහැ කියන පොරොන්දුවක් ජනාධිපතිවරයා පෝට්ටුවේ මන්ත්‍රීවරුන්ට ලබා දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට ඒ කාලය ඇතුලේ යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා කියලා තියෙනවා. ඉතින් මේ කාරණා ඔක්කොමත් එක්ක සර්වපාක්ෂික ආණ්ඩුවකට සූදානම් වෙන්නේ. එතකොට අපි පහුගිය සතියේ කිව්වා වගේ සුළු පක්ෂවල නායකයින්ට සමහර විට අමාත්‍ය දුර ලැබේවි, සමගි ජන බලවේගයෙන් කීප දෙනෙකුට අමාත්‍ය දුර ලැබේවි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් ලබා ගනීවි, මෙහෙම යෝජනා තියෙනවා. ඒ අතරේ සමගි ජන බලවේගය පහුගිය දවසේ සඳහන් කරා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න ඔවුන් පක්ෂයක් විදිහට තීරණය කරනවා කියලා. ඒ වුණාට සමගි ජන බලවේගයේ කණ්ඩායම් ඇතැම් විට ගිහිල්ලා සමගි ජන බලවේගයේ නියෝජනය කරන සුළු පක්ෂ නායකයින්ටත් සමහර විට අමාත්‍යදුර ලබා දේවි කියලා සාකච්ඡාවක් තියෙනවා. ඉදිරි සතියක් දෙකක් ඇතුළත මේ තත්ත්වය ඉවරයක් වෙයි කියලත් වාර්තා වෙනවා. ඒ කාලේ වෙනකොට අපිට හරියටම දැනගන්න පුළුවන් කවුද මේ සර්වපාක්ෂික ආණ්ඩුවත් එක්ක එකතු වෙලා තියෙන්නේ කියලා. ජනාධිපතිවරයා කියනවා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න පුළුවන් සර්වපාක්ෂික ආණ්ඩුවකින් විතරයි. එහෙනම් සියලු දේශපාලන පක්ෂ මේකට එකතු වෙන්න කියන ඉල්ලීමත් එක්ක ලිඛිතව ලිපියොමු කරලා තියෙනවා, ඉල්ලීම් කරලා තියෙනවා ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලින්.
හොඳයි, නමුත් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් යොමු කළා සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න කියලා කිව්වට එහෙම ලිවීමක් නෙමෙයි එවලා තියෙන්නේ කියලා පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කළා හිටියා.
ජනාධිපතිතුමා එවලා තියෙන ලිපියේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළා නැහැ. ඒකේ ආරාධනා කළා තියෙන්නේ 19 වෙනි සංශෝධනය පදනම් කරගත් ව්‍යවස්ථා සංශෝධනයකටත්, පාර්ලිමේන්තුවේ ඉදිරියේ බිහි කරන්න යන අධීක්ෂණ කාරක සභාව පිළිබඳවත් අපේ අදහස විමසලා තමයි එවලා තියෙන්නේ.
පසුගිය සතියේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවලා තිබුණ. මෙතනදී සාකච්ඡා වුණු කරුණු පිළිබඳව විශේෂයෙන් කතා බහ කළ යුතුයි. වෙනදා වගේ නෙමෙයි මෙවර ජනාධිපතිවරයා මේ ආණ්ඩු පක්ෂ රැස්වීමට විශේෂිත පුද්ගලයන් දෙදෙනෙකු කැඳවාගෙන ඇවිල්ලා තිබුණා, ආරක්ෂක ලේකම් සහ බුද්ධිංශ ප්‍රධානියෙක්. එතකොට මේගොල්ලෝ කැඳවාගෙන ආවේයි ඒගොල්ලෝ මොනවද කිව්වේ? ආණ්ඩු පක්ෂ රැස්වීමේ අනිකුත් මැති ඇමතිවරුන් මොන වගේ ප්‍රශ්නද නැගුවේ, මොන වගේ දේවල්ද සාකච්ඡා කළේ, මේවා පිළිබඳව අපි පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මෙතැන් සිට. මනෝජ්, මොනවද විශේෂතා විදිහට අපිට වාර්තා වෙන්නේ මේ සම්බන්ධව?
ඔව්, මූලිකවම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමට සූතිය පළ කරලා තියෙනවා. එතුමන්ව ජනාධිපතිවරයා බවට පත් කරගන්න ඡන්ද ලබා දීලා ඒ ජයග්‍රහණයට දායකත්වය ලබා දීම වෙනුවෙන්. ඒත් එක්කම බොහෝ දෙනෙකුගේ අවධානයක් තිබු වුණා මේ රැස්වීමට. ඔබත් කිව්වා වගේ ආරක්ෂක ලේකම්වරයා සහ බුද්ධිංශ ප්‍රධානීකුත් සහභාගි වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ රටේ පවතින තත්ත්වය ගැන මන්ත්‍රීවරු දැනුවත් කරන්නත් කටයුතු කරලා තියෙනවා. මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය යම් විදියකට පාලනය කරන්න හදිසි නීතිය සම්මත කරලා දෙන්න කියලා ආරක්ෂක ලේකම්වරයා බුද්ධිංශ ප්‍රධානීයා ඉල්ලලා තියෙනවා. එතකොට ආණ්ඩුවේ මන්ත්‍රීවරු ටිකක් වෙනස් විදියක ප්‍රතිචාරයක් දැක්වුවා කියලා වාර්තා වෙනවා. දැන් අපි දන්නවා පෞගේ මාස 3කට විතර ඔබෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් යම් හානි සිද්ධ වුණා. ඔබේ පහර දීම් සිද්ධ වුණා, ගෙවල් ගිනි තැබීම් සිද්ධ වුණා. එතකොට එක මන්ත්‍රීවරයෙක් මරලා දැමුවා පොළොන්නරුවේ අතුකෝරළ මන්ත්‍රීවරයා. ඉතින් ඒ වගේ වෙලාවක් තියෙද්දී හදිසි නීතිය ක්‍රියාත්මක කරවගත්තේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයාගෙන් අහලා තියෙනවා. විශේෂයෙන් මදුර විතානගේ මන්ත්‍රීවරයා මේ අදහසක් යොමු කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. අනිත් මන්ත්‍රීවරුනුත් ඒකට සහයෝගය දක්වලා කතා කරලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලේ මේ තීරණ ගත්තේ නැත්තේ ඇයි කියලා. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කියලා තියෙනවා, එහෙම තීරණ ගන්න නම් අපිට නියෝග ලැබෙන්න ඕනේ. ඒ කාලේ එහෙම නියෝග ලැබුණේ නැහැ. අවශ්‍ය විදියට කටයුතු කරන්න ඒ හින්දා නිලධාරීන් විදියට අපිට බෑ. දැන් ආරක්ෂක අංශවලට අවශ්‍ය විදියට නියෝග ලැබෙනවා කියලා ආරක්ෂක ලේකම්වරයා කමල් ගුණරත්න මේ ජෙනරල්වරයා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ තිසකුට්ටි ආරක්ෂක මන්ත්‍රීවරයාත් යම් විදිහට ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් ඔය ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා, මන්ත්‍රීවරුන් ගමන් කරන වාහන වෙනස් කරලා තියෙනවා, ඔවුන්ගේ නිවාසත් අහිමි වෙලා තියෙනවා. තිසකුට්ටි ආරක්ෂක මන්ත්‍රීවරයා කියලා තියෙනවා පොලිස් නිලධාරීන් 6 දෙනෙක් විතර දාගෙන පුංචි කාර්යයක අපි යන්නේ. මේ මෙහෙම යන ගමනේදී එක්කෝ අපි තෙරපිලා මැරෙයි නැත්නම් හැප්පිලා මැරෙයි, හමුදාවේ නිලධාරීන් එක්ක ආරක්ෂාවක් දෙන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. නැත්නම් ටිකක් ලොකු වාහනයක් දෙන්න, වෑන් එකක් දෙන්න වගේ ඉල්ලීමක් කරලා තියෙනවා. එතකොට මේ ගාලු මෝදර අරගවයට පහර දුන්නු හින්දා නෙවෙයි, මැයි මාසේ 9 වෙනිදා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බේ. මේක සංවිධානාත්මක වැඩක් කියන කාරණය බුද්ධිංශ ප්‍රධානියා කියලා තියෙනවා. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා සරත් නිශාන්ත මන්ත්‍රීවරයා දිහා බලලා කියලා තියෙනවා අරගලයට පහර දුන්නු හින්දා නෙමෙයි ගෙවල් ගිනි තිබ්බේ, මේක වෙනම සංවිධානාත්මකව කරපු වැඩක් කියන එක මතු කරලා දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම කනක හේරත් මන්ත්‍රීවරයාත් අර මීරිගම ප්‍රදේශයේ සිද්ධ වෙච්චි සිද්ධිය ගැන අදහස් දක්වලා තියෙනවා. පොලිස් නිලධාරීන් මේ යම් විදිහකට ඒ ෂෙඩ් එක එහෙම නැත්නම් ඉන්දනලවි සලාස්සල සිද්ධ වෙච්ච සිද්ධිය වෙටි ලැබීම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම එක් පුද්ගලයෙක් මේ යාම මේ සිද්ධියේදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කරත් පොලිසිය බලා ගන්න කවුරුත් හිටියේ නැහැ කියන කාරණේ යම් චෝදනාවක් විදිහට කනකේ රත් මන්ත්‍රීවරයාත් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය අතරේ සුසිල් ප්‍රේමජයන් මන්ත්‍රීවරයා සභානායකවරයා විදිහට පත් වුණා. ඔබ දන්නවා ආන්දෝලනාත්මක ප්‍රකාශ කරලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරලා රාජ්‍ය අමතිතුරේනුත් ඔහුව අයින් කරලා තිබුණේ. ඔහු කැබිනට් ඇමතිවරයෙකුත් විදිහට නෙවෙයි කටයුතු කරේ. නමුත් මේ වෙනකොට ඔහුට සභානායක ධුරය හම්බ වෙලා තියෙනවා. ඇතැම් අය ප්‍රශ්න කරලා තියෙනවා කොහොමද ඒ තනතුර ලැබුණේ කියලා. නමුත් ඔහු දැන් සභානායකවරයා විදිහට කටයුතු කරනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට ප්‍රසන්න රණතුංගේ ඇමතිවරයා කටයුතු කරනවා. ඒ තනතුරු බෙදිලා ගිහිල්ලා දැන් යම් ආකාරයකින් කටයුතු සිද්ධ වෙමින් තිබෙනවා. කොහොම වුණත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. වගේම ජනාධිපතිවරයා පොහොට්ටුවට ස්තුති කරලා තියෙනවා ඔව ජනාධිපතිවරයා බවට පත් කරන්න පාර්ලිමේන්තුවේ චන්ද්‍රදීපක ගැන.
දැන් පසුගිය සතියේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තවත් විශේෂිත ක්‍රියාදාමයක් සිදු වුණා, ඡන්ද විමසීමක් සිදු වුණා. ඒ තමයි හදිසි නීතිය සම්මත වීම සම්බන්ධව වන ඡන්ද විමසීම. හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධව වන ඡන්ද විමසීම පැවැත්ුණා. සම්මත වුණා තවත් මසකින් දීර්ඝ කරන්න. දැන් මේ පිළිබඳව දන්නවා අපේ ජනතාව. නමුත් එතරදී සිදු වුණ ක්‍රියාදාමය, පක්ෂ විපක්ෂ මතවාද, ඒ සම්බන්ධව තියෙන තත්වය කොහොමද මනෝජ්? මොනවද ඒ පිළිබඳව තියෙන කතාබහ අභ්‍යන්තරිකව?
ඔව්, ඡන්ද 120ක් ලැබුණා පක්ෂව, ඡන්ද 63ක් ලැබුණා විපක්ෂව, 41 දෙනෙක් ආවේ නැහැ. ඒ අනුව වැඩි ඡන්දයෙන් හදිසි නීතිය සම්මත වුණා. හැබැයි මේ මන්ත්‍රීවරු ඡන්දෙ දුන්නු ආකාරය පිළිබඳව යම් කතාබහක් තිබුණා. අපි දැක්ක ඩලස් ලහපෙරුව මන්ත්‍රීවරයා, නාලක ගොඩේව මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමත් ආණ්ඩුව ඉදිරිපත් කරපු හදිසි නීතියට විරුද්ධව තමයි ඡන්දෙ ලබා දුන්නේ. විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග කියන මන්ත්‍රීවරු හදිසි නීතියට පක්ෂව ඡන්දෙ ලබා දුන්නා. ඊට කලින් ඩී ගුණසේකර මන්ත්‍රීවරයාත් සඳහන් කරලා තිබුණා, ඒ කියන්නේ හදිසි නීතිය කියලා කියන්නේ මාසෙන් මාසයට අලුත් වෙන එකක්. ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ල සම්මත කරගන්න සදාකාලිකව තීරණයක් නෙමෙයි. මේ වෙලාවේ යම් රාජ්‍යක තත්ත්වයක් තියෙනවා නම් ඒකට යම් සහනයක් ගන්න මේ වෙලාවේ හදිසි නීතිය ක්‍රියාත්මක කරාට කමක් නැහැ කියන අදහස් ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආණ්ඩු විරෝධීව, ඒ කියන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සමගාමි අදහස් දක්වීමක් නෙමෙයි කරේ. අපි දැක්ක ජනාධිපතිවරණය, ජනාධිපතිවරයා තෝරන අවස්ථාවෙත් ආණ්ඩුව ඉදිරිපත් කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකවරයාට විරුද්ධව ඩලස් සලහප්‍රව මන්ත්‍රීවරයාට තමයි ඡන්දය ලැබල දුන්නේ. නමුත් මෙවර හදිසි නීතිය විවාදයේ වෙලාවේදී ඔහු යම් ප්‍රකාශ කීපයක් කරා. රට අනතුරකට ඇදහැලීම, රාජ්‍ය අහිමිවීම, රට අරාජික වීම කියන කරුණු පදනම් කරගෙන ඔහු හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරා. එතරම් පුංචි සිදුවීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙන්න කලින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාව පාර්ලිමේන්තු භෝජනාගාරයේදී හම්බ වෙලා තියෙනවා. ඒ වෙලාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියලා තියෙනවා මේ ආණ්ඩුවෙන් තමන් පොඩි කාලයකට එළියට ගියා, ඒ කාලේ මන්ත්‍රීවරු කියපුවා තමන් දන්නවා, නමුත් ඔබතුමාගේ අගය එළියේ ඉන්න අයට තේරෙන්නේ නැහැ කියලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කියලා තියෙනවා. එතකොට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පොඩි හිනාවකුත් එක්ක කියලා තියෙනවා මේ මෙයා ආයෙත් අපේ පැත්තට කරණමක් ගහන්න වගේ හදන්නේ කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමනත් ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතාවක් ටිකක් හදිසි නීතියට පක්ෂව ඡන්ද දෙන ස්වභාවයේ කතාවක් වෙද්දී ආයෙමත් හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ මං කිව්වේ හුණ කිව්වා වගේ කියලා මේ එතන හිටපු මන්ත්‍රීවරුන් එක්ක කතා කරලා තියෙනවා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කතාවෙන් පස්සේ. ඉතින් එහෙම දේවලුත් ඒ අතරේ සිද්ධ වෙලා තිනවා. කොමනත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා හදිසි නීතියට පක්ෂව ඡන්දෙ දුන්නා, ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පක්ෂව ඡන්දෙ දුන්නා. එතකොට ජාතික නිදහස් පෙරමුණේ අනෙක් මන්ත්‍රීවරුණු ඊට සමගාමීව හදිසි නීතියට පක්ෂව තමයි ඡන්දෙ ලබා දුන්නේ. දිලාන් පෙරේරා, ඩල්ල සලහපෙරුම, චරිත හේරත්, නාලක් ගොඩේවා ඒ කණ්ඩායම හදිසි නීතියට විරුද්ධව ඡන්දෙ ලබා දීලා තිබුණා. ඉතින් 120යි 63යි වැඩි ඡන්ද 57කින් හදිසි නීතිය සම්මත වුණා තවත් මාසයක කාලයක් සඳහා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අපි නැවතත් සම්බන්ධ වෙමු සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සමගින්. මනෝජ්, දැන් මේ ගෙවිලගේ සතියේ ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රය පිළිබඳව කතා බහ කරද්දී මේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම ටිකක් කැපී පෙනුන ජනාධිපතිවරයා මේ තීන්දුවට එළඹිලා තිබුණා. නැවතත් පාර්ලිමේන්තු අගෝස්තු 3 වෙනිදා ආරම්භ කරන්නට නියමිතයි. පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග සිදුවන වෙනස්කම් මොනවාද? මොකක්ද වෙන්න යන්නේ?
ඔව්, බොහොම කෙටි කාලයකට, ඒ කියන්නේ පහුගිය 28 වෙනිදා මැදම රෑ තමයි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන ඇසට් එක රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නියමයේ විදිහට සමන්වයක නායක ජනාධිපති ලේකම්වරයා නිකුත් කරලා තියෙන්නේ. ඒ අනුව මේ 3 වෙනිදා උදේ 10:00 පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට දැන් අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. එතකොට ඔහුගේ අලුත් වැඩපිළිවෙල කොහොමද ඉදිරි කාලය රට ක්‍රියාත්මක කරන්නේ, මේ වගේ රට හමුවේ අලුත් වැඩපිළිවෙලක් තැබීමේ බලාපොරොත්තු ඇතුළු වෙන්න ඕනේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වාර අවසාන කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ අවසන් වෙලා තිබුණේ මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ 2 වෙනි සැසිවාරය. එතකොට අගෝස්තු 3 වෙනිදා පටන් ගන්නේ 9 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සැසිවාරය. ඔබත් කිව්වා වගේ මේ වෙනකොට පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අනුකූලව වාර අවසන් කරනකොට ඒ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙන පාර්ලිමේන්තු කමිටුවල ක්‍රියාකාරීත්වය අවසන් වෙනවා. එතකොට කෝප් කමිටුව, කෝපා කමිටුව වගේවත් නිල කාලය අවසන් වෙනවා. ඒවා ක්‍රියාකාරීත්වය අහිමි වෙනවා. එතකොට අපි දැක්කා ඔය චරිත හේරත් කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම් මේම පහුගිය දිනවල රාජ්‍ය ආයතන කෝප් කමිටුවේ හැමෝට කැඳවලා කරපු ප්‍රශ්න කිරීම මෙහෙම සමාජයේ ටිකක් සාකච්ඡා වෙනවා. ඇතැම් වෙලාවට ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් උනත් ඒ ප්‍රශ්න කරපු ආකාරය පිළිබඳවම ආණ්ඩුවම සමහරලාට ප්‍රශ්න කරලා තිබුණා. ඉතින් කෝප කමිටුවලත් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙනවා. අලුත් සමාජිකයින් පත් කරගන්න නියමිත වෙලා තියෙනවා. එතකොට අලුත් වැඩපිළිවෙල ජනාධිපතිවරයා ඉදිරිපත් කරයි. පාර්ලිමේන්තු මහලේකම්වරයා දැන් සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා හැමෝම 3 වෙනිදා පාර්ලිමේන්තුවට එන්න කියලා. එතකොට 3 වෙනිදා උදේ 10:00 තමයි උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වෙන්නේ 9 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සැසිවාරය වෙනුවෙන්.
අපි අද සාකච්ඡාවේ අවසාන කාරණාව විදිහට තොරතුරු දැනගනිමු මේ වෙනකොට අරගල භූමියේ මොනවද සිදුවෙන්නේ කියලා. අපි පසුගිය කාලවකවානුවේ දිනන් දැක්කා මේ අරගලයේ මර්ධනය සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි විවේචන එල්ලවෙමින් පවතින ආකාරය. මනෝජ්, මොනවද ඒ පිළිබඳව වාර්තාවන අලුත් තොරතුරු?
ඔව්, දැන් අරගලයේ සීමාව ඉක්මවලා සිද්ධ වුණු ක්‍රියාකාරකම් වලට ඉරහිව රජය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වුණු කණ්ඩායම්, එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණෙන වෙලාවේ ඔවුන්ට පැමිණෙන නොදී ගේට්ටු අවහිර කරපු කණ්ඩායම්, එතකොට ජනාධිපති මන්දිරයේ ජනාධිපතිවරයාගේ ධජය පැහැරගත්තු පිරිස්, මේ වගේ කණ්ඩායම් වලට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙනවා. එතකොට මේ අරගලයේ කැපී පෙනෙන කාර්යභාරයක් කරපු පෙරටුගාමි සමාජවාදී පක්ෂයටත් ඔවුන්ගේ නුගේගොඩ කාර්යාලයට පොලිසියෙන් ගිහිල්ලා තියෙනවා. මුලින්ම සිවිල් ඇඳුමින් ගිහිල්ලා ඒ ස්ථානයේ කාර්යාලයට ඇතුල් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් වරෙන්තුවක් නැතුව ඇවිල්ලා තිබුණේ. පක්ෂය නිකුත් කරපු නිවේදනවලත් ඒ බව සඳහන් වෙනවා. ඊට පස්සේ ඔවුන් නිසි විදිහට නිල ඇඳුමින් සැරසිලා වරෙන්තුවක් ඇතුව ඔවුන්ගේ කාර්යාලයට ගිහිල්ලා තියෙනවා. පක්ෂය, ඒ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඒ පිළිබඳව අදහස් දැක්වුවා. මුලින් කිසිම දැනුම් දීමක් නැතුව, වරෙන්තුවක් නැතුව සිවිල් ඇඳුමින් ඇවිල්ලා 29 වෙනිදා උදේ ඔවුන්ගේ කාර්යාලයට ඇතුළු වෙලා පරීක්ෂා කිරීම සිද්ධ කරා කියලා. ඊට පස්සේ සමාජ ක්‍රියාකාරකයෙක් විදිහට කටයුතු කරපු පැතුම් කරන ලබන 4 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කරලා තියෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ තමයි හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන්න කියලා මහේෂ් රත්වරයා නියෝග කරලා තිබුණේ. රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ලලා තිබුණා. දනිෂ් අලි ඇතුළු කණ්ඩායමකට ඔහු ඇතුළු සැකකරු 21 දෙනෙක්ට විදේශ ගමන් තහනමක් පනවලා තිබුණා. ඒ අතර ඔහු, ඔබ දන්නවා, අර ඩුබායි බලාපිටක් වෙන්න ගිය වෙලාවේ ගුවන් යානයේ සිටි කණ්ඩායම්වල විරෝධය මැද ආරක්ෂක අංශ ඔහුට රටින් පිට වෙන්න ඉඩ ලබා දුන්නේ නැහැ. ඒත් එක්කම ලහිරු වීරසේකර, ටැම්පිටේ සුගතානන්ද හාමුදුරුවෝ, ඒ ඇතුළු කණ්ඩායම් ක්‍රියාකාරීව වැඩ කරපු අරගලයේ කණ්ඩායම් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොටුව මහේස්සාත්වරයා වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඒ වගේ තත්වයක් ඇතුළේ 9 වෙනිදා කොළඹට එන්න කියලා යෝජනාවක් කරනවා සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. එතකොට සමහර දේශපාලන පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ වගේ කණ්ඩායම් කියනවා දින දීලා හරියට අගෝස්තු 9 කියන එක නෙමෙයි ජනතාව ඔවුන්ට ඒ පීඩනේ ආයතනණු වෙලාව කරගල කරાવી කියන අදහස ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඔබ දැක්ක සරත් ෆොන්සේක මන්ත්‍රීවරයා දිගින් දිගටම පාර්ලිමේන්තුවෙත් කිව්වා ඉන් පිටතත් කිව්වා මාසයක් හරි ඉන්න ඇවිල්ලා ජනාධිපතිවරයා ඉවත් කරන වැඩපිළිවෙලකට එකතු වෙන්න ඕන කියලා. ඒකට අපි යම් ආකාරයෙන් ප්‍රතිචාර දක්වනවත් දැක්කා. සර්වපාක්ෂික අරගල කරුවෝ ඔවුන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අරගල කරුවෝ ඉලක්ක කරලා සිදු කරන මර්ධනයේ අතරතුරේ ගෝල්ෆේස් අරගල භූමිය, අරගලයේ යාන්ත්‍රණය, විවිධ පක්ෂ කණ්ඩායම්, පුද්ගලයෝ ගොදුරු බවට පත් කරගැනීමේ අවදානමක් තියෙනවා. සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයා අරගලයට දින දීමත් එහෙම කුමන්ත්‍රණයක එක දිගුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔවුන් කියනවා මේ පුද්ගල චරිත වටා නෙවෙයි ජනතාවාදී ප්‍රවේශයක් ඇතුළේ ඇවිල්ලා ජන අරගලය පණගන්වනකම් පාලකයා දිහාවේ විමසිල්ලෙන් ඒ කණ්ඩායම් බලාගෙන ඉන්නවා කියන එකත් කරලා තියෙනවා. කොමුණත් පෙරේද දවසේ වෘත්තීය සමිති ඒකාබද්ධව එකතු වුණා. ඔවුන් කියනවා මේ අරගලයේ මර්ධනය කරන වැඩපිළිවෙලක රජයේ ඉන්නවා. නමුත් මර්ධනයට එරෙහිව වෘත්තීය සමිති විදියට නැගී සිටින්න සූදානමක් තියෙනවා. අරගලයේ ක්‍රියාත්මක කරන්න දෙනවා කියලා ඒමුවාවෙන් කරන අරගල දඩයමට ඔවුන් විරුද්ධයි කියන එක වෘත්තීය සමිති ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ඒ වගේ මැදිහත් වීමක් අරගලයේ වෙනුවෙන් දැන් සිද්ධ කරමින් පවතිනවා. ඉස්සර වගේ ගෝල් ෆේස් එකේ ලොකු සෙනඟක් නැහැ. යම් ඔවුන් ගොඩනගාගත්තු ස්ථාන කිහිපයක් කූඩාරම් කිහිපයක් තවමත් තියෙනවා. සුළු පිරිසක් අරගල භූමියේ රැඳී ඉන්නවා. කලින් වගේ විශාල පිරිසක් ඒ ස්ථානයේ රැඳෙන්නේ නැහැ. ඒකට හේතුව විදියට සමහරු කියනවා ගෝටා ගෝ හෝම් කියන සටන් පාටයත් එක තමයි ආවේ. ගෝටා ගියා ඒන්ද බහුතරයක් එතනින් ඉවත් වුණා කියලා. නමුත් ඒ වෙලාවේ ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඉවත් වෙන්න කියන යෝජනාව පණිවිඩය අරගල භූමියෙන් ආවා. ඒක තේමාවක් කරගෙන සමහර දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අලුත් මුහුණුවරකින් අරගලේ පණ ගන්නන්න සූදානමක් තියෙන බව පේන්න තියෙනවා.
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වෙත් කතා බහ කරන්න සතිය ශ්‍රී ලංකාවේ පුවත් විමසුමට තොරතුරු රැගෙන ආවට අපි එහෙමනම් ලබන සතියේ සඳුදා යලිත් හමු වෙන තෙක් ඔබට ආයුබෝවන් කියලා සමතෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිලොක්ෂේ. ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.